Tatiyam bhi dhamman saranam. गच्छामि तत्यम्पि संघं शरणं गच्छामि शरणागमनं संपूर्णं पाणातिपाता वीरमणिः सिक्खापदं समादयामि अदिन्नाधान वीरमणिः सिक्खापदं समादयामि कामेषु मिथ्याचार वीरमणिः सिक्खापदं समादयामि मुसावाधा वीरमणिः सिक्खापदं समादयामि सुरामेरय मज्जपमादत्थान वीरमणिः सिक्खापदं समादयामि तिसरलेन सद्धिं पञ्चशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अप्रमादेन सम्पादेत् समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य धम्मसवन कालो अयं भदन्ता धम्मसवन कालो अयं भदन्ता धम्मसवन कालो अयं भदन्ता
පිළියෙල කරගන්න ලද මල් පහන් සුමුදු මාදිය තිලෝගුරු බුදුරජාණන් වහන්සේට උපහාර පූජාවක්ම වේවා මා කීවාට පසු කියන්න වඳිමි බුදුරුවනට වඳිමි 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 ධම්මුවනට වඳිමි 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 සංඝ රුවනට වඳිමි 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 තුනු රුවනට වඳිමි මේ සුවඳැති මල් මාගේ භාග්‍යවත්තු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරමි පූජා වේවා මේ දැල් වෙන පහන් මාගේ භාග්‍යවත්තු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරමි පූජා වේවා මේ සුවඳ ධූපයන් මාගේ භාග්‍යවත්තු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජා වේවා
පූජා වේවා
සා
ධම්මං චරේ සුචරිතං නනං දුස්චරිතං චරේ ධම්මචාරේ සුඛං සේති අස්මින් ලෝකේ පරම විචය. දකුණු ප්‍රදේශ භාර ආඥාපතිතුමන් තැන්පත් රියර් අද්මිරාල් බී.එම්.ඩී.කේ. සමරවීර නිලධාරිතුමන්ගේ අනුශාසකත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් ජේ.පී. වේමරත්න සහ විධායක නිලධාරී කමාන්ඩර් කේ.ආර්.ටී. මුදලිගම නිලධාරී මැතිතුමන්ගේ මැතිතුමාණන්ගේ මග පෙන්වීම සහ ප්‍රධාන දායකත්වයේ කපිතාන් විදුලි හා විද්‍යුත් දෙපාර්තමේන්තුවේ තැන්පත් කපිතාන් TDS සිල්වා නිලධාරීතුමන් සියලුම නිලධාරීතුමන්ලාත් ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන්ගේ මෙහෙයවීමෙන් මැදින් මාස පුරපසළොස්වක පොහොය නිමිත්තෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය මේ සම්බුද්ධ ශාසනය තුලදීම අවබෝධ කර ගැනීමේ පවිත්‍ර චේතනාව පෙරදැරි කරගෙන සහ යුද්ධයේදී මියගිය රණවිරුවන්ට පින් පැමිණවීම මුල් කොටගෙන මේ උතුම් සද්ධර්ම දේශනාව සිදු කරන වග සිහිපත් කරනවා. ඒ සංවිධාන කටයුතු කරන ඒ තැන්පත් නිලධාරී මැතිතුමාලා ප්‍රධාන කොට ඇති දරුවනි, දැරියනි, උපාසක උපාසිකාවනි, අපිට අපි පමණයි සිටින්නේ. අනන්ත විශ්වයේ කුඩා ශීරපතේක ඒ කුඩා ලෝක බෝලේ කුඩාම රටක වටිනා කියන ආත්මභාවයක් වන මනුෂ්‍ය ආත්මභාවය ලබාගෙන අවුරුදු 100කට උපරිමයකට යටත් වීසා ඇතිව මනුෂ්‍ය ලෝකේ වාසය කිරීමට අපි අවුරුදු කීයකටද වීසා අරන් ඇවිල්ලා තියෙන්නේ? 100කට උපරිමයකට යටත් වීසා ඇතිව මේ දකුණු පළාතේ නාවික හමුදා කඳවුරේ සිටින්නේ. ජීවිතය අවබෝධ වුණා නේද ගොඩාක් දේවල්? බුදුරජාණන් වහන්සේ සොයාගත් ධර්මයේ හරි ගැඹුරුයි. අපි දැනගෙන ඉන්න බුද්ධ වචනයට වඩා ගොඩාක් ගැඹුරුයි බුදුහාමුදුරුවන්ගේ ධර්මය. ඒක හිතාගන්නවත් බැරි තරම් ගැඹුරුයි. අපි සාමාන්‍ය ජීවිතයේදී අපි හිතනවා පන්සිල් තමයි, පන්සිල් රැකගෙන ජීවත් වෙනවා නම් එච්චරයි. එහෙම කියලා නෑ. ඊට වඩා හරි විද්‍යාවක් පිළිතුනේ ජීවිතේ පූර්ණව පරිවර්තනය කරගන්න පුළුවන් හරි වැදගත් දෙයක්. ගොඩාක් දෙනෙක් කියනවා බුදුරජාණන් වහන්සේ සැපත් හැරලා ගිහිල්ලා වනගත වෙලා මේ දුක් වෙන්න කියලා. මම ඕක වෙනත් පැත්තක් දකින්නේ. බුදුරජාණන් වහන්සේ ඒ සිද්ධාර්ථ කුමාරයා අත්හැරලා යන්නේ සැප නෙමෙයි, දුක. නිල තල තානාන්තර වල රජ කම් වල සැප තියෙනවයි කියලා අපි පිටින් හිතනවා. හැබැයි ඒකේ ඉන්න කෙනා තමයි දන්නේ ඒකේ විඳින දුක. ඒකේ දුක මම ආශ්‍රය කරනවනේ, මැති අමතුවරුත් ආශ්‍රය කරනවා, ඒගොල්ලන්ගේ පුතාල දූලන් ආශ්‍රය කරනවා. ඉතින් ඒගොල්ලන්ට ගාඩ් එක තියෙනවා. හාමුදුරුවනේ හයියෙන් වාතයක් කරගෙනවත් බෑ, දෙපැත්තේ ගාඩ් එකේ ඉන්නවා කියනවා. ඒකත් හිර කරගෙන ඒ මනුස්සයා ඉන්නේ. ඉතින් ඒවයි දුකක් තියෙනවා යම් කිසි. අපි කවුරු සැපයි කියලා හිතාගෙන ඉන්න පැත්තේ ඇත්තටම තියෙන්නේ දුක. ජීවිතේ දුක් විඳින්නේ මොකටද කියලා අහුවාම ඒගොල්ලෝ කියන්නේ සැප විඳින්න. ජීවිතේ පුරාම සැප සොයා දුක් විඳිනවා. සැප නොලබා මියෙනවා. වැඩි වෙයින් වෙන්නේ ඕක නේද? ඒක තමයි වෙන්නේ. ඒ නිසා මේ මොහොතේ සන්තෝෂයෙන් ඉන්න, සතුටෙන් ඉන්න බලන්න. සතුට කියන්නේ වගා කරන්න ඕන දෙයක්. මුං ඇට වගාවක් වාගේ, කෙසෙල් වගාවක් වාගේ වගා කරන්න ඕන දෙයක් තමයි සැප සතුට. මොකද්ද? හිතේ සතුට. සතුට උපදවා ගන්න ඕන. දැන් බලන්න ඒක එනර්ජි එකක්, ශක්තියක්. හොඳට උපදවා ගන්න සතුට. සතුට උපදවා ගත්තාම මූණේ පොඩි හිනාවක් එක්ක මූණේ හරි නැවුම් බරක් හට ගන්නවා. එහෙම නේද? ඒ වගේම දුකත් උපදවා ගන්න පුළුවන්. දුක උපදවා ගත්ත ගමම මූණ ඇකිලිලා ඔරගන වාගේ ඉන්න පටන් ගන්නවා. අපි පුළුවන් තරම් අපේ ජීවිතේ සතුට වගා කරගන්න, උපදවා ගන්න මහන්සියෙන්න ඕන. මොකද හේතුව ඒක අපේ ශරීර සෞඛ්‍යයටත් මානසිකත්වයට ගොඩාක් වැදගත් දෙයක්. ඒ වගේම ධනයක් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වන සන්තුට්ටි පරම ධන. එහෙමනම් මේ ආධ්‍යාත්මික ධනය හැමතිස්සෙම අපි හම්බ කරන්න ඕන. ආධ්‍යාත්මික ධනය තියෙන කෙනාට කවුරුත් ආසයි. හිතේ සන්තෝෂයෙන් ඉන්නවයි කියන කොල්ලට කෙල්ලොත් හරි ආසයි. නිකන් මූණ පුප්පන් ඉන්න කොල්ලන්ට ආස නැහැ. නේ, ගෙදර හාමිනෙත් හරි ආසයි. ඈ, අපි තාත්තා hina වෙලා ඉන්නේ කියලා දරුවොත් හරි ආසයි. නෝනත් හරි ආසයි. ඒ වගේම නෝනත් සන්තෝෂයෙන් ඉන්නවනම් අපේ නෝනගේ මූණ දැක්කාම සියලුම දුක් දුක්නස් නැති වෙනවා කියලා මහත්ය සන්තෝෂයි. පුප්පන් ඉන්නකොට මොන කරදරයක්ද දන්නේ නැ නිවාඩුවට ආව මේ පුප්පගෙන ඉන්නවා කියලා ආයුධවල එනවා. ඉතින් ඒ නිසා අපි හැමෝම කියන්න ඕන අපි සතුට වගා කරගන්න ඕන, සන්තෝෂයෙන් ඉන්න ඕන කියලා පුරුදු වෙන්න ඕන. මේ සම්මුතියෙන් පටන් ගන්න. හරි, චුටි කාලයයිනේ අපි ජීවත් වෙන්නේ, 100කට අඩුවෙන් ජීවත් වෙන්නේ. අපි කවුරුවත් 2100 කාර්යයක වාහනයක ගොඩනැගිල්ලක ගුවන් යානයක සැපේ සතුට කොහොමද කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ පිටියේ 2.12 වැඩෙන දවස නැහැ. දැන් 2018නේ 2.1 නේද? 1.8 ඇවිල්ලා තියෙන්නේ 2018. ඉතින් 2100 කැලෙන්ඩරේ පිටියේ දකිනවා. රාජ ජීවිතයේ දේවල් කියලා දෙනවා. ඒ කියන්නේ කලකිරෙන්න නෙමෙයි අපිට තියෙන්නේ. ඒක තේරුම් අරගෙන ඒ දිග කාලේ සන්තෝෂයෙන් ඉන්න, සතුටෙන් ඉන්න, ප්‍රමෝදයෙන් ඉන්න. ඒ වගේම ජීවිතයේ සැබෑ තත්ත්වය සොයා ගන්න ඕන. අපි ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්න ජීවිතයේ යථාර්ථය කියන්නේ දුක කියලා. ජීවිතේ හැමදේම යථාර්ථය කියන්නේ කැඩෙන බිඳින එකට. ජීවිතේ යථාර්ථය කියන්නේ මේ හැම දෙයක්ම නැති වෙන එකයි කියලා සමහර අය හිතාගෙන ඉන්නවා. ඒක වැරදි. ජීවිතේ යථාර්ථය කියන්නේ දුක නෙමෙයි. ජීවිතේ යථාර්ථය කියන්නේ සැපත් නෙමෙයි. මේ දුකටත් වැඩියෙන් සැපටත් වැඩියෙන් එහා පවතින සත්‍යයක් තියෙනවා. ඒක ගෝචරයි නේද? දුකටත් අදාළ නැති, සැපටත් අදාළ නැති ඒකත් එහායි යම් ධර්මයක් ලෝකෙ පවතිනවා. ඒක ටිකක් හිතන්න අමාරුයි. ඒක බුද්ධි ගෝචර නෑ ලේසියෙන්. ලේසියෙන් ඉන්ද්‍රිය ගෝචර වන්නේ නෑ, ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ වන්නේ නෑ. ආන්න එවැනි දෙයක් සොයාගත්ත නිසා තමයි ඉන්දියාවේ මධ්‍ය දේශයේ ඒ දඹදිව බුද්ධගයා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ තිබෙන තැන ඒ වජ්‍රාසනය හෙවත් නොසෙල්වෙන ආසනය මත ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ ධර්මය සාගන්න විශිෂ්ට ධර්මයක්. මේක ආත්ම පරිවර්තනයක් කළ හැකි ධර්මයක්. ජීවිතයේ දුක් දුම්නස් පාව යන්නට ඉඩහරින්නට පුළුවන් ධර්මයක්. මේක දැනගත්තොත් මෙච්චර වටින කියන ධර්මයක් ලෝකෙ තියෙනවා කියලා රජකම වීසි කරලා දාලා ඇවිල්ලා මහාන වෙලා මේක තේරුම් ගන්නවා. එහෙමත් නැත්නම් බණ ටික අහලා ගිහි ජීවිතයේ ඉඳගෙන බණ ටික අහලා විශ්වවිද්‍යාල උපාධියකට කරන කැපවීම ධර්මයක් වෙනුවෙන් කැප කළා ධර්මයේ දකින්න. දැන් පුංචි දේශනයක් කරගෙන යන්නේ මේක මදි. ධර්මය ඕනේ අපේ ප්‍රශ්න විසඳ ගන්න. දුක් වෙන්න නෙමෙයි, කනස්සල්ලටපත් වෙන්න නෙමෙයි, ජීවිතේ ප්‍රශ්න ටික විසඳ ගන්න. ධර්මය ඕනේ සැප විඳින මාර්ගය ඉගෙන ගන්න. අපි නිවන් දුක කියලා කියන්නේ නිවන් සැප. සැපක් තියෙන්නේ. එතකොට එහෙමනම් ස්වාමීනි අපිත් මේ එක එක දේවල් වලට කියන්නේ මාර සැපයි කියලා. ඒවා ඉතින් මාර සැප තමයි. බුදුහාමුදුරගේ සැප නෙමෙයි, ඒව මාරයාගේ සැප. ටිකක් බිව්වහම මාර සැපයි. අර වැඩි මාර සැපයෝ මාර සැප කියලා වෙනම જાතියක් තියෙනවා. බුදුහාමුදුරගේ සැප කියලා වෙනම જાතියක් තියෙනවා. ඒ නිසා මාර සැපද ලබන්නේ බුදුහාමුදුරගේ සැපද කියලා බලන්න ඕන. මාර සැප කියන්නේ ඒ සැපත් එක්ක මාර්යා ළඟට යනවා කියන එක. එහෙම නැත්නම් අපායට යනවා කියන එක. බුදුරජාණන් වහන්සේ පෙන්වන සැප කියන ඒවා හොයාගෙන ගියොත් අපි බුදුරජාණන් වහන්සේගේ සැප ළඟට යනවා. චේතනා පාරිශුද්ධත්වයෙන් ජීවත් වෙන්න. ඒ කියන්නේ හිත පිරිසුදු වැඩ කරන. හිත පිරිසුදු වැඩ කරන කෙනාට මහා පුදුම පෞරුෂයක් හිටිනවා එකේ. කලකිරීම නැහැ. සංවේග නැහැ. සන්තාප නැහැ. තමන් කළේ හරි වැඩක් කියලා දන්නවා. කලකිරීම නැහැ. උසස් වීම ලැබුණත් නැතත් අස්ුණත් gedara hidiyan gahappalle hidiyat eya santoshayen inna. මොකද්ද මේ හෘද සාක්ෂිය දෙන නිවැරදිතාවය නිසා ඔය පෞරුෂ සංවර්ධනය කියලා ගොඩාක් වැඩවලට යන ගොඩාක් වැඩ මුළු කරනවා. මං ඉදන් හොඳම දේ තමයි හෘද සාක්ෂිය දෙන නිවැරදි බව තමන් ආරක්ෂා කර ගැනීම. නිවැරදි වුණාට මදි ස්ථානෝචිත නෝචිත ප්‍රඥාවෙන් වැඩ කරන්නත් ඕන. අපිට එක චරිතයක් හදාගෙන ජීවත් වෙන්න බෑ. ඒකට හේතුව විවිධ චරිත අපිට මුණ ගැහෙන නිසා. හරියට වාහනයක එකම ගියර් එකෙන් ඔක්කොම පාරවල් වල යන්න බෑ වගේ. කඳු පල්ලන් වල තැනි තලාවන් වල හැටියට ගොරෝසු පාරවල් වල හැටියට ගියර් මාරු කර ගන්නවා. ඒ වගේම ඔබේ ජීවිතයේ ත්‍රිවිධ මිනිස්සු හමු වේ විවිධ ක්‍රියාදාමයන් ඔස්සේදී මොකද වෙන්නේ? ගියර් එක මාරු කර ගන්න වෙනවා. බණහන වෙලාවට බොහෝම කූල් ඩවුන් එකේ වණහවට යුද්ධට ගියාම මෙහෙම ඉන්න බෑ. නේද? කෑ ගහගෙන දුවගෙන යන්න වෙනවා. ප්‍රශ්න තියෙනවා. එතකොට ජීර් එක මාරු වෙනවා. එක එක දැනට දැන් මෙතන බලහන්න පුළුවන් ගම නෑ. මෙතන දැන් මේ කල්පනා කර කර ඉන්න පුළුවන් තැන නෙමෙයි කියලා යා සක්‍රිය වෙනවා. ඒ වගේම පුජ්‍යල විස්තරات එහෙමයි. බොහොම සක්‍රිය වෙනවා. හැබැයි ඒ හැම සක්‍රියතාවයකම ප්‍රතිඵලය දැකලා ක්‍රියා කරන්න ඕන. මේ ක්‍රියාව කිරීමෙන් මට විපතක් සිද්ධ වෙනවය කියලා පේනම නම් අපි මොකද කරන්න ඕන? එය නොකර සිටින්නට ඕන. මේ ක්‍රියාව කිරීමෙන් මට ප්‍රසාදයක්, සතුටක්, ගෞරවයක්, ලාභයක් ලැබෙනවයි කියලා යම් කිසි දෙයක් දකිනවා නම් ඒ දේ කරන්න ඕන. මොහොතින් මොහොත මේ විචාරශීලී බුද්ධිය ඇති වෙන්න ඕන. මේකට කියනවා තක්ක තක්ක විචක්කන. මොහොතින් මොහොත විපස්සනශීලී වෙනවා. මේ ආකාරයෙන් කටයුතු කරන කෙනාගේ ජීවිතේ ඉහළින් ඉහළට ඉහළින් ඉහළට යන්නේ නැද්ද? යනවා. එයා දකිනවා මේ විභාග කළොත් මම මේ උසස් තනතුරට යනවා. ඒ විභාග කරන කවුරුත් අපයන් යන්න නෙමෙයි. තමන්ගේ දක්ෂතා මගින් ඉස්සරහට යන්න ඕන. එතකොට දක්ෂතා තුලිනේ මම ගියේ කපාගෙන නෙමෙයි, කොටාගෙන නෙමෙයි, කේලම් කියාගෙන නෙමෙයි, බිඳවගෙන නෙමෙයි යන්නේ. යහපත් සිතුවිලි ඔබ ආරක්ෂා කරන්න ඔබ නොසිතන අන්දමින් පින්නතුනි මේ සමාජයේ ඉහළ තලයකට ඔබව ගෙන යනවා. හද සාක්ෂිය තුලින් ඒක තමයි වැදගත්. අපි කාටත් තියෙන මානසික දුක, හිතේ පීඩනයක් තියෙනවා. ඒ පීඩන වලට කියන්නේ ලෝභ, ద్వේෂ, මෝහ. මේ හිතේ පීඩන කොහොමද හැදුනේ කියලා පොඩ්ඩක් බලන්න ඕන. ඉස්සෙල්ලාම පීඩනේ, ඒ තමයි දුක. ඊළඟට සමුදය සත්‍ය, දුක්ඛ සමුද නිරෝධ මාර්ග. චතුරාර්ය සත්‍ය කියන්නේ බලන්න, දුක්ඛ සමුද නිරෝධ මාර්ග. දැන් දුක හඳුනගත්ත අපේ ජීවිතේ මේ ප්‍රශ්න ටිකක් තියෙනවා. හරි, මේ ප්‍රශ්න කොහොමද හැදුනේ? ඊට පස්සේ ඒවට තියෙන විසඳුම මොකක්ද, ඒ මාර්ගය මොකක්ද කියලා නුවණින් කල්පනා කරගෙන මාවත හඳුන ගන්න ඕන. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය. එයා කල්පනා කරලා බලන, ඇඳක වෙන්න පුළුවන්, පුටුවක වෙන්න පුළුවන්, ජීවිතයේ පිළිබඳව සමාලෝචනය, දවසකට සැරයක්, දවස් දෙක තුනකට සැරයක්, සතියකට සැරයක් කරන්න. විශේෂ කාර්යයක් ආරම්භ කරන්න යනකොට, කටයුත්තක් කරන්න යනකොට මේ යෝනිසෝ මනසිකාරය විදර්ශනාව කියන එක හොඳට භාවිතා කරන්න, සාර්ථක කරගන්න පුළුවන්, ඒක දියුණු කරගන්න පුළුවන්. ඇයි මේ අපි හැම දෙයක්ම කරන්නේ? මනස හොඳින් තියාගන්න, ජීවිතේ හොඳින් තියාගන්න, සාර්ථකත්වයේ දියුණුව කියන එක ලබන්න. අපි හරිම භාග්‍යවන්තයි, අපිට සක්‍රිය මේ භවයේම සාන්දිටික උදාහරණයක් තියෙනවා. පරලොවට දැමු මිත්‍යා දෘෂ්ටියක් අපිට නැහැ, මනක් කල්පිත ස්වභාවයක් නැහැ. බුදුහාමුදුරුව පෙන්නනවා පින්නතුනේ, මේ ලෝකයේ ඉන්න මිනිසුන්ගේ ඔළුවල තියෙන මනක් කල්පිත ස්වභාවය. බුදුහාමුදුරුව මෙන්න මේ වගේ විමසනවා, මේ ආගමේ තියෙන කෙනාට තියෙන ඒ දෘෂ්ටිය අනිත් ආගමේ කෙනාට නැත්තේයි කියලා. ඒ ආගමේ ඉන්න කෙනාට තියෙන ඒ දෘෂ්ටිය ඊළඟ ආගමේ කෙනාට නැත්තේයි කියලා. ඒ ආගම්වල ඉන්න කිසි කෙනෙකුට නැති දෘෂ්ටිය අපිට නැත්තේයි කියලා. දැන් ඔබට තේරෙනවද මොකද්ද වෙලා තියෙන්නේ කියලා? මොකද වෙන්නේ? මානසික පනවා ගැනීම, මානසික හදා ගැනීම. මාත් ඔන්න හෙට ආගමක් හදනවා. මොකක්ද ආගම? චකබ්ලාස්. මගේ දෙයියෝ චකබ්ලාස්. දවසට තුන් සැරයක් චකබ්ලාස් කියා කෑවැසිය යුතුයි. ඔබ මරණින් පස්සේ චකබ්ලාස් සමග එකතු වෙනවා. චකබ්ලාස් දෙයියෝ තමයි සියල්ල ඔබට දෙන්නේ. කොහොමද දැන් මිනිස්සු අදහනවද නැද්ද? අදහනවා. ඔළුවට දුන්නොත් චකබ්ලාස් කියලා එයා විශ්වාස කරනවා, චකබ්ලාස් කියලා කෙනෙක් ඉන්නවා කියලා. හදන්න පුළුවන්, හරි සිම්පල්. ඒ නිසා විනෝදනේ මේ විශ්ව දර්ශනයත් එක්ක ගත්තාම ආගම් කියන්නේ ලදරු භාෂා, මොන්ටිසෝරි. යන්න දෙයක් නැහැ. මම එක රටක ගිහිල්ලා ඕස්ට්‍රේලියාවේදී මම අහුව මේ මිනිස්සු මෙච්චර හොඳ මොකද කියලා. හරි සැහැල්ලුවෙන් ඉන්නවා, හරි සන්තෝෂයෙන් ඉන්නවා කියලා. එක මහත්තයෙක් හොඳ උත්තරයක් දුන්නා. මොකද? හාමුදුරනේ මුන් මෙච්චර හොඳ, මුන්ට ආගමක් නැහැ කියලා. තේරුණානේ? ආගමක් නැති නිසා හොඳයි. ඉතින් අපි ඇවිදගෙන යද්දී බුද්දිස් මං කෙනෙක් කියලා දැනගෙන ඒ රටේ ඉන්නවා ටිකක් චණ්ඩි වගේ කට්ටියක් බයික් වල යන. මෑස්ලා ටිකක් ඉන්නවා රවුලව ආගෙන පච්ච කොටහගෙන යන බයික් ගැන්නේ ඉන්නවා. ඒගොල්ලෝ හරි ඉස්සරහයි කට්ටිය. ඔක්කොම ඉන්නේ පරණ අය. හමුදා නිලධාරීන් ඒ වගේ විවිධ තනතුරු දරලා විශ්‍රාම ගිහිල්ලා දැන් ඒගොල්ලෝ හොඳට එන්ජොයි කරන ජීවිතේ. ඉතින් ඒගොල්ලොන්ට හරි රෙස්පෙක්ට් කරන පොලිසිය පවා ඒ ගරු කරනවා. ඉතින් ඒ වගේ කීප දෙනෙක් ඇවිල්ලත් අපිත් එක්ක ඔය විදිහට කතා කරා. ඒගොල්ලෝ කරවපු කීප දේවලුත් එක්ක හරි විවෘත මිනිස්සු කියලා හිතුණා. ඇයි මේ හොඳ ආගමක් නැහැ? මොකක්ද ආගම? හැබැයි ආගමක් නැහැ කියුවට දර්ශනයක් තියෙනවා. ආගමක් නැහැ දර්ශනයක් තියෙනවා. ඉතින් මගේ ළඟට ආපු එක්තරා සුදු ජාතිකෙක් මගේ ළඟට ඇවිල්ලා හෙව්වා මොකද්ද ඔයාගේ රිලිජන් එක කියලා. මම දන්නව හොඳට මේගොල්ලන්ගේ හිතන ක්‍රමය. එතකොට මම එයාට කිව්වා නෝ රිලිජන් කියලා. මේ හරි සන්තෝෂ වුණා. අතට අද දීර ළඟින් වාඩි වෙලා මිනිහාගේ යන්න පටන් ගත්ත මට පටිච්ච සමුප්පාද. ඈ ආර්ය ශ්‍රාන්ත මාර්ගය. කවුද මේ? මේ බෞද්ධ ධර්මය හඹා යන කෙනෙක්, සුදු ජාතිකෙක්. එයා දන්නව බුදු දහම කියන්නේ රිලිජන් එකක් නෙමෙයි, ආගමක් නෙමෙයි කියලා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වෙන නෝ රිලිජන් එකක් තමයි. බුදුහාමුදුරන්ට වංශෙකුත් නැහැ, පරම්පරාවකුත් නැහැ, ආගමකුත් නැහැ. බුදුහාමුදුරු බුද්ධාගමේ නෑ. බුදුහාමුදුරු බුද්ධාගමේ නෙවෙයි. දැන් මටත් ආගමක් නෑ. ඒ කියන්නේ මොකක්ද එකින් අදහස් වෙන්නේ? ආගම කියන්නේ එක විදිහක පිස්සුවක්. ඔළුවට දාගන්න පිස්සුවක්. එතකොට බුද්ධාගම අපි තේරුම් ගන්නවා කියලා කියන්නේ ආගමිකයෙක් හැටියට අර පිස්සුවක් ඔළුවේ දාගන්න එක නෙමෙයි අපි කරන්න ඕන. ඒක තුල තියෙන දර්ශනය තේරුම් කරගන්න ඕන. ආගමික පිස්සුවක් ඔළුවේ නැත්තම් එයාට හැමෝත් එක්කම සතුටින් ජීවත් වෙන්න පුළුවන්. අනේකාගේ ඔළුවේ තියෙන පිස්සුවත් එයාට දකින්න පුළුවන්. පිස්සන්ට පොඩ්ඩක් ඇහුම්කන් දීලා ජීවත් වෙන්නත් හැකියාව ලැබෙනවා. ඔබ ගොල්ලෝ හිතනවද මේ ආගම් හරි ශ්‍රේෂ්ඨයි කියලා? ආගම් තියෙන හැම රටකම මේ වෙනකොට ආගම් තමයි හේතු වෙලා දෙන යුද්ධවලට. ආගමික සංකල්ප. ආගමික සංකල්ප තමයි ලෝකෙ හේතුව. ආගමත් එක්ක ජාතිය බැඳෙනවා, ජාතියත් එක්ක ආගම බැඳෙනවා. දෙකම දැන් එකට යනවා. එතකොට ලෝකෙ සියලුම යුද මවන්නේ මේ ආගම් පිස්සුව. අනිත් එක ඔබ දන්නවද මේ රිලිජන් කියන වචනේ තේරුම? රිලිජන් කියන වචනේ තේරුම බයින්ඩින්. බයින්ඩින් කියන එකේ තේරුම මොකද්ද? බැඳ ගන්නවා. දේව කම්පිට බයින්ඩින් කරන්නේ මේ මේවට. ඒ වගේ බැඳ ගන්නවා මොනවටද? මොනවා හරි දෘෂ්ටියකට බැඳ තැබීම. එතකොට චින්තන නිදහස නැති වෙනවා. එයාගේ ආගමේ ශාස්ත්‍රවරයාගේ කියමනෙන් එහාට එයා හිතන්නේ නැහැ. එතකොට එයා විශ්වීය දර්ශනයක් තේරුම් ගනේද? සාධාරණ දහමක් ලෝකෙ තේරුම් ගනේද? ඇත්තක් තේරුම් ගනේද? සියල්ලෝ සමග සතුටින් වාසය කරයිද? නැත. අනික් කෙනා දිහා වපරහෙන් බලන්නට පුරුදු වෙනවා. එහෙනම් මිනිස්සුන්ගේ ඔළුවල් වලට ආගම් ඔබවන්න ඔබවන්න එක අතකේ නොවම ත්‍රස්තවාදය තමයි ඔබවන්නේ. ආගම ඔබවන්න ඔබවන්න ත්‍රස්තවාදය තමයි ඔබවන්නේ. දැන් මේක ආගමක්ද? මේ කතා කරන්නේ ආගමක්ද? මේ කතා කරන්නේ යථා තත්ත්වය, තථාකාරය. වෙච්ච දේ, වෙලා තියෙන දේ මේකේ ආගමක් නෑ. එහෙමනම් මේ ලෝකේ තියෙන උසස්ම ශ්‍රේෂ්ඨම දර්ශනය වෙන්නේ අන්න සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියන්නේ දෘෂ්ටි නෑ කියන එක. තියෙන දෘෂ්ටි අයින් කරා. එතකොට ආගමක් තියෙනවද ඒක ඇතුලේ? ආගමක් නෑ. සම්මා සංකප්පය, සංකල්පවල අතරමං වෙලා. සංකල්පවල අතරමං වෙලා නෑ, ආ සංකල්පවල නිදහස් වෙලා. සංකල්පවල අතරමං වෙලා දුක් විඳින මිනිස්සු දිහා hina වෙලා බලාගෙන ඉන්නවා. එච්චරයි. දුකේ දෙන මිනිස්සු දිහා hina වෙලා බලාගෙන ඉන්නවා. අපිට සංකල්ප නැතුව සතුටින් ඉන්න. ඉතින් පින්නතුනේ අපේ ශක්ති සම්පන්න, ජව සම්පන්න හොඳ විචාරශීලී බුද්ධියකින් තීක්ෂණ ඥානයකින් වැඩ කරන්න උවමනා මහත්තුරුන්ට දරුවන්ට අනිවාර්ය අවශ්‍යයි සම්මා සතිය සම්මා සමාධිය. හොඳ සිහියක් හොඳ සමාධියක් සාර්ථකත්වය සඳහා ජයග්‍රහණ සඳහා හැම මොහොතකම අවශ්‍ය කරනවා. ඇති කර ගැනීම සඳහා අපි පුහුණුවක් ඇති කර ගන්න ඕන. ධර්මයෙන් ලැබෙන පුහුණුව හරියට වාහනයකට ලැබෙන රේඩියේටර් එක වගේ. රේඩියේටර් එකෙන් මොකද කරන්නේ? කූල් කරනවා නේද? ඒක තමයි මුළු එන්ජිමම රත් වෙනකොට කූල් කරන්නේ. කූල් කරේ නැති වුණොත් එන්ජිමට මොකද වෙන්නේ? එන්ජිම හිර වෙනවා, නතර වෙනවා. ගොඩාක් එන්ජින් නතර වෙලා රේල් පාරට බෙල්ල තියාගන්නේ, බෙල්ලේ වැළලා ගන්න, තමනුත් මරාගෙන අනුනුත් මැරෙන්නේ වෙයි. කූලින් ප්ලෑන් අප්සෙට් වෙලා නේද? අර කූල් කරන සිස්ටම් එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඒක තමයි මේ ධර්මයෙන් තියෙන්නේ. ඉතින් මේ සංවිධානය කරපු ඒ නිලධාරි මහත්තුරු, උපදේශක මහත්තුරු දන්නවා මෙන්න මේ කූලින් සිස්ටම් එකත් මුංගි හයි කරලා තියන්න ඕන, නැත්නම් හරි අමාරුයි එන්ජින් එක නැත්නම් හිර කරගන්න කොයි වෙලාවක හරි කියලා. මොකද වේගෙන් අපිට හැමදාම දුවන්න බෑ, අත දිහ හැදෙනවා. ඒ නිසා ඒ කූලින් සිස්ටම් එක හදාගන්න බෝව හැමලදී හිත සංසුන් කරගන්න පුරුදු වෙන්න. තයිත්‍ය ළඟදී හිත සංසුන් කරගන්න පුරුදු වෙන්න. බල ටිකක් අහලා හිත සංසුන් කරගන්න පුරුදු වෙන්න. ජීවිතයේ දවසින් දවස ටික ටික ගැඹුරු කරුණු එකතු කරගන්න. එතකොට තමන්ගේ කාර්යයන් කරගෙන යන්න ලේසි. ආදතිය වැඩි වුණා වචන 1000ක් කියන්න සිද්ධ වෙනවා. ආදතිය අඩු වුණා වචන 2-3කින් කාරණයක් කියලා ඉවර කරන්න හැකියාව ලැබෙනවා. සාර්ථකත්වයේ සඳහා උදුළු තල 1000ක් ගහන්න ඕනේ නැහැ. එක උදුළු තලයෙන් සාර්ථකත්වය ඇති කර ගන්න පුළුවන්. ධර්මයේ හන් හාමුදුරන්ගේ ධර්මය හන්න ඕන නම් ටිකක් වැඩිපුර ගැඹුරෙන් කාලය අරගෙන තියෙන මොබයිල් ඇප් එකක් සිංහල බුදුබණ කියලා. Android phone වලට, Apple phone වලට දාගන්න පුළුවන් ඇප් එක. Play Store වලින් සිංහල බුදුබණ. ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගත්තාම දේශනා 500කට වඩා අහන්න පුළුවන්. එහෙමත් නැත්නම් sinhalabuddhabana.org කියන වෙබ්සයිට් එකෙන් අහන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඇබිලි පිටියේ ආනන්ද තේරෝ වහන අන්තර්ජාලයේ YouTube එක හරහා දේශනා අහන්න පුළුවන්. ප්‍රශ්නයක් ඇති වුණාම මම බණක් අහනවා කියලා වැඩි පටන් ගන්න. ප්‍රශ්නේ දන්නේම නැතුව ලිහිල් වෙලා හැලිලා තියේ බණ අහලගෙන ඉන්නකොට. එන්නනේ ධර්මයේ කියලා කියන්නේ සමහර ධර්ම නම් අහුවාම කලකිරීම වැඩි වෙනවා. නමුත් ජීවිත අවබෝධයෙන් දේශනා කරන දේශනාවකට අහුම්කම් දුන්නොත් ඔබ දන්නේම නැතුව ඔබේ ප්‍රශ්න ගැළවිලා වැටෙනවා පිළිතුර. ප්‍රශ්න ගැළවිලා හේදිලා යනවා. ප්‍රශ්න කියන්නේ මොකද්ද කියලා හිතනවා. මම දවසක් එක්තරා මහාචාර්යවරයෙකුට දුන්නා, කථිකාචාර්යවරයෙකුට දේශනා කැසට් එකක්. මිනිහාරිම කාර්ය බහුලයි, ඔබ අහන්න හම්බුන්නේ. ගිහිලා පොත් රාක්කේ තියාගත්තා. ඔහොම තියාගෙන කාලයක් අවුරුද්දක් දෙකක් යද්දී මේ මිනිස්සයාට ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා මෙයා තීරණය කරනවා සිය දිවි හානි කරගන්න. පසබෝතලයක් ගෙනා ලියුමක් ලිව්වා. දැන් මිනිහාගේ වැඩේ ලෑස්ති. ඇති වෙලා බලනකොට කබඩ් එක දිහා ආයි බැලුව තමන් පරණ කියවපු පොතපත දිහා. මම මේ පොත් ටික ඔක්කොම කිව්ව නේද, ඒත් තාම විසඳුමක් නැහැ මේ ප්‍රශ්නවලට කියලා. බලන්න මේ බණ කැසට් එක බැලුවාම තාම මං අහලා නැහැනේ කියලා දැක්කා. මම කල්පනා කරා මේක අහලා වස බීලා මැරෙන්න ඕන. මේක අහලා වස බීලා මැරුණාම මම හොඳ තැනකට යයි. මේ බණක් ටිකක් දන්නවනේ පුනර්භවය ගැන. දැන් මොකද කරන්නේ? බණ කැසට් එක දැකලා මේක අහලා මම මැරුණාම හොඳ තැනකට යයි කියලා හිතලා මනුස්සය කර වැඩි අර කැසට් එක ගත්තා. වැඩ කළා. දාලා ඇහුවා. හොඳට දෙපැත්තම ඇහුවා. අහල ඉවර වෙලා වසබොන්න ට්‍රයි කළා. දැන් වස බෝතලේ දැක්කහම ලැජ්ජ හිතෙනවා. මොනවද කරගන්නේ ගියේ කියලා හිතනවලු. සම්පූර්ණ අර ඔලේ ඔළුවේ තිබිච්ච මෝහය නැතුව ගියා. මිනිස්සයා නිදා විවිධිය කෙනෙක් වගේ අවදි වුණා. හිමිසරේ අරක හැංගුව පැත්තකට. මාව එක්කන් ගියා යාගේ කාමරයට. එක්කන් ගිහිල්ලා දිය තිබිච්ච තැන, බෝතලේ තිබිච්ච තැන, නියුම ලියාපු තැන ඔක්කොම මට පෙන්නුවා ගිහිල්ලා. ස්වාමිනාස ඔබ වහන්සේගේ බණ කැසට් එක නිසා මම අද ජීවත් වෙන්නේ කියලා. නංගන් කියන්න මොකද නේ අද රටේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් හැටියට වැඩ කරනවා, කටයුතු කරනවා සම්භාවනීය පවුලක කෙනෙක්. එතකොට මම හිතන්නේ දැන් ලවතු නම් කෙලින්මත් කියයි ඔහු. ඇත්තෙන් මේ කතාව ඇත්ත මම ජීවත් වෙන්නේ හාමුදුරු නිසා කියලා. ඇත්ත කතාව ඔබට ජීවිතය වගේ ප්‍රශ්න මොනවද ගැහෙන. ආවේග හරියට මොකද ගැහෙන. තරහ හරියට එනවා. අපි මොකද කරන්නේ? අපිට ලාභයක් ඇති වෙන විදියට තරහ ගන්නද? අපිට අලාභ වෙන විදියට තරහ ගන්න එපා. කේන්ති යනවා නේද? ලාභයක් ඇති වෙන විදියට කේන්ති ගන්න. පොරොන් දෙනවනේ. ගෙදර නෝනත් එක්ක උනත් වේවා, පාරේ මිනිස්සෙක් එක්ක හරි වේවා, ඉන්න සහෝදර නිලධාරි කෙනෙක් එක්ක හරි වේවා, කේන්ති ගත්තොත් කේන්ති ගන්න ලාභයක් වෙන්න, Tamanට දියුණුවක් ඇති වෙන විදියට. හැදෙන්නේ ඔන්න කේන්ති ගන්න ඕන තැන. අලාභයක් වෙන්න නම් කේන්ති ගන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ අපිට? කේන්ති ගන්න බැරි වෙනවනේ ගොඩක් තැන්වල. ඇයි? කේන්ති ගත්තොත් අලාභ වෙන ගතියද වැඩි? ලාභ වෙන ගතියද වැඩි? අලාභ වෙන ගතිය වැඩි. ඒ නිසා මන්න මාත් සාමාන්‍ය වෙලාවට කේන්ති වෙන්නද වෙලාවල් තියෙනවා. අපි මට ලාභයක් තියෙන්න ඕනේ. ලාභයක් නැත්තම් මං කේන්ති ගන්නෑ. ලාභයක් තියෙනවායි කියලා තේරුම් ගත්තොත් මං කේන්ති ගන්න. දැන් මේ පුජ්‍යලේ වැඩක් නැහැ. මේ පුජ්‍යලේ ආශ්‍රය කරොත් එහෙම මට අලාභයි. මූ තරහ කරගත්තොත් මට ලාභයි. එතකොට මොකද කරන්නේ? කේන්ති ගන්නවා. එතකොට විනය තරහා වෙනවා. එතකොට මොකද වෙන්නේ? මට ලාභයි. දැන් මගේ ණයක් ඉල්ලගෙන ණයක් ඉල්ලගෙන වද කරගෙන එන මම දන්නව දුන්නොත් එහෙම ගන්නෙත් නැහැ. උදාහරණයක් මේ කියන්නේ. එතකොට මම දන්නවා මේ මිනිස්සයා වදයක්, මෙයා දියාගත්තුත් වදයක්, මේ මිනිස්සයා කපටියෙක්, මේ මිනිස්සයා මහා වංචාකාරයෙක්. මෙයා නම් තරහ වීමම හොඳයි. එතකොට මොකද කරන්නේ? එයාත් එක්ක මම කේන්ති ගන්නවා. එතකොට මෙයා තරහ වෙනව මට ලාභයි. තේරුණා නේද? කේන්ති ගන්න ලාභයක් වෙන විදියට කේන්ති ගන්න, අලාභ වෙන විදියට කේන්ති ගන්න එපා. හැමදාම සුබ සිහින, හොඳ සිහින මවන්න, ජීවිතේ ඉස්සරහට දිනන්න, ලෞකික ලෝකෝත්තර දෙකම දිනා ගන්න. හිතේ සතුට නැත්තම් ජීවිතේ විඳින්න බෑනේ. හිතේ සතුට නැත්තම් ජීවිතේ විඳින්න බෑ. ඔබට කියනවා ජනාධිපතිතුමා විසින් ඔබේ වැටුප ගෙදරට එවනවා. ඒ වගේම විශ්‍රාම වැටුපත් ඒ විදිහටම ගෙදරට එවනවා. ඔබ මට එක පොරොන්දුවක් වෙන්න ඕන. මේ කිසියම් මහන්සියක් වෙන්න ඕනේ. ගෙදරට වෙලා ජීවිත කාලෙම සන්තෝෂයෙන් ඉන්න කිව්වොත් ඇත්තටම ඔබ ඉන්නවද? එක ඉල්ලීමයි ඉල්ලන්නේ. ඔය වැටුප ඔය විදිහටම දෙනවා. වැටුප වැඩිවීම මේ විදිහටම දෙනවා. විශ්‍රාම වැටුපත් ඒ විදිහටම දෙනවා. ඔබ මට එක දෙයක් කරන්න ඕන. ඔබ ඒ කාලය පුරාම සන්තෝෂයෙන් ඉන්න ඕන. සතුටෙන් ඉන්න ඕන. වැඩි බාර ගන්න. අමාරුම වැඩේ. අමාරුම වැඩේ. ඔබට සිහින ගොඩක් ඇති. මේ වගේ කාර් එකක්, බෙන්ස් එකක්, BMW එකක්, Prado එකක් වෙන්න පුළුවන්. දෙමහල් නිවසක්. ලක්ෂ ගානක, මිලියන ගානක තැන්පතුවක්. හීනයක් ඇති ඔක්කොම ටික. ඔක්කොම ටික පොලේක ලියන්න කවුරුහරි. ඔබේ හීන ටික ලියන්න එක සැරේ පොලේක. හරි. ලියන මට දුන්නාම ඔයගොල්ලන්ගේ කවුරු හරි එක්කෙනෙක්ගේ මම ඉෂ්ට කරනවා. ඒ ඔක්කොම හීන ටික දෙනවා. හැබැයි මම එක ඉල්ලීමක් ඉල්ලනවා. අද ඉඳලා කිසි විදිහකට වරි වෙන්න තරහ ගන්න කේන්ති ගන්න බෑ. සන්තෝෂයෙන්ම ඉන්න ඕන. ඔක්කොම ටික දෙනවා. හිතපු වාහනේ දෙනවා, හිතපු ගේ දෙනවා, හිතපු ඉතුරුව දෙනවා, හිතපු ඒ බලාපොරොත්තු වෙච්ච හැමදේම දෙනවා. පුළුවන්. මනසින් අහලා බලන්න, නුඹ කොපමණකින්ද සෑහීමට පත්වන්නේ? සෑහෙන්නේ. ඔබට මේ රටේ ජනාධිපතිකම දෙනවා. හැබැයි ඔබ හෙට ඉඳලා සන්තෝෂයෙන් ඒ අවුරුදු 6ම ඉන්න ඕනේ. බාර ගන්න. වැඩි ඉෂ්ට කරන්න බෑ. ජනාධිපතිකම ලැබුණාම සන්තෝසයිද? මාර දුකක් තියෙන්නේ. අගමැතිකම ලැබුණාම සන්තෝසයිද? මාර දුකක් තියෙන්නේ. හමුදාපතිකම ලැබුණාම සන්තෝසයිද? දුම දුකක් තියෙන්නේ. ප්‍රශ්න ඩබල් වෙලා ඉන්නේ. ප්‍රශ්නවල බරපතල තම අතිසරයි. ජීවිතේ කොහෙද සතුට තියෙන්නේ? නිලතල තානාන්තරවල සල්ලිවල ඉඩකඩම් වල නොවේ. ජීවිතේ හඳුනා ගැනීම. ජීවිතේ හඳුනා ගැනීම. ඔබ හිතන්න එපා ඔබට අයිති පර්චස් 10යි 20යි 30යි 40යි අක්ෂර භාගයයි පොඩි ගෙයයි බයිසිකලයයි කාර් එකයි කියලා හිතන්න එපා. මේ විශ්වයම ඔබගේ. ඒවා අපි පරිහරණය කරන ටික විතරයි. මේ විශ්වයම ඔබගේ. මේ වාතලයම ඔබගේ. මේ මහා සාගරේ මහා පොළොව හැම තැනම ඔබගේ. එවැනි අයිතියක් මේ හිතට දෙන්න හිත පිරෙනවා. එතකොට දැන් හිතට කිව්වහම නෑ උඹට මේ එකක්වත් අයිති නෑ, උඹට අයිති මේ පර්චස් 10යි මේ පුංචි බයිසිකල් කට්ටයි අර පොඩි බැංකු ගිණුමයි විතරයි කියලා හිතුවෝ. ඔබට අයිති මේ පුංචි දරුවයි මේ නෝනයි විතරයි කියලා හිතුවෝ. නෑ, මේ හැම ලෝකෙ ඉන්න හැම සමාජිකයාව හරි වටිනවා. ලොකු වගකීමක් තියෙනවා. මේ හැම දෙනාම අපිට අයිති. මේ හැම දෙනාම අපිට වැදගත්. අපි පටු වෙන්නේ නැතුව මේ පටු වෙලා තියෙන දේවල් අතහැරලා දැම්මහම මුළු මහත් විශ්වයේම අයිතිය, රටේ අයිතිය, ලෝකයේ අයිතිය. මගේ රට මොකද්ද කියලා අහුවා මම කියන්නේ Earth කියලා. මේ ලෝක බෝලේ තමයි මගේ රට. මේ ලෝක බෝලේ තමයි මගේ රට. කොයි ගියත් කේල් ගරිලෙල්ල පාරද දාන්නේ, ටොපි බෝලේ පාරද දාන්නේ. ආරමද ගලක් තිබුණොත් පුළුවන් නම් පයින් ගාලා හරි අයින් කරලා දැම්මා. කොහෙ ගියත් මං හුස්ම ගන්න තැනට, මං පය ගහලා ඉන්න තැන තමයි තමන්ගේ රට, තමන්ගේ භූමිය, තමන්ගේ පරිපිටම, තමන්ගේ පවුල. අපි පොඩ්ඩක් හිතලා බලන්න ඕන අද කොහොමද දවසේ අපි සැපයි කියලා හොයාගෙන යන දේවල් තුල සැප තියෙනවද? සාරංච සාරතෝ ඤප්තෝ අසාරංච අසාරතෝ. සරු දේනම් සරු විදියටම දකින්න, අසරු දේ අසරු විදියටම දකින්න. අපි හොයන දේ තුල යථාර්ථය මොකද්ද කියලා බලන්න. එතකොට තේරෙනව නේද? මේ ලෝකේ තියෙන දේවල් වලින් මේ මනස පූර්ණත්වයට පත් කරන්න බෑ. මහා සාගරය එහා පැත්තේ තියෙනවා. මහා සාගරය යම් තාක් දවසක මේ සියලු ගංගා බැහැලා පිරිලා ආවා, පිරිලා ගියත් මහණෙනි මේ මිනිස් හිතනම් සෑහීමට පත් කරන්න බෑ කියලා. ඌනෝ ගම්මෝ පූතජ්ජනිකෝ. ඌනතාවය ඉවර වෙන්නේ නෑ. කිසිම රටක් කිසිම මිනිස්සෙක් කෝසත් නැතා. ජීවිතය හඳුනාගත්තේ නැති ලෝකයේ තුල මා සොයනවා පෝසත් මිනිස්සෙක් නැහැ. ජීවිතේ හඳුනගත්ත නම් එයා දුප්පත් පැලක හිටියද මහ මන්දිරයක සිටියද එතන තමයි පෝසත්. දෘෂ්ටිගත වෙන්න එපා කිසිවකට. මෙදහත්ව ජීවිතේ හඳුනගන්න ඇතිවන සිතුවිලි ඇතිවන චේතනා හඳුනගන්න ඇතිවන උද්වේගකරතා හඳුනගන්න ඇතිවන උද්වේගකරතා පීඩන නුවණින් විමසා බලන්න. තමන්ට ලැබෙන ලාභය අලාභය සුභ අසුභ පව පින සාර්ථක අසාර්ථක වශයෙන් මේ හැම ප්‍රශ්නයක්ම උපදවන මූල සාධකයේ ලෝකේ හොයාගත්තා. ඒක බුදුහාමුදුරු බුදු වෙන්න කලින්ම හොයාගත්ත ඉසිවරුන්සි. මොකද්ද හොයාගත්තේ? සියලු ප්‍රශ්න ඔබට උපදින මූල බීජය මූල සාධකය ඉගෙන ගන්න. මේක කෝටියක් වටින වචනයක්. සියලු ප්‍රශ්නවලට මූල සාධකය එකයි තියෙන්නේ. මේ එක හඳුනගත්තොත් ඔබට හරි වැදගත්. මොකද්ද මේක? ඊගෝයිසම්. එහෙම නැත්නම් මමත්වය. මමත්වය. මමත්වය මමංකාරය සක්කාය දිට්ඨිය කියලා කතා කරන්නේ ඒක. මමත්වය. බලන්න ඔබේ ජීවිතයේ ගෙදර වේවා සමාජයේ වේවා මට ගැහුවා මට බැන්නා මට නිඳා කරා මම පහලට හෙළුවා මට මෙහෙම කරා මට මෙහෙම කරා මට මෙහෙම කරා කියලා නෝ ප්‍රසාදන්නේ. හරි නැත්නම් අසේවනාච බහරානම් පණ්ඩිතානංච සේවනා. හරි නැත්නම් රණ්ඩු ඇති කර ගන්න ඕනේ. මොකද කරන් තියෙන්නේ? ආශ්‍රේන්ද්‍රස්සලා සද්ද නැතු ඉන්නවා ඇචි. පණිවරු ශ්‍රේවණය කරනවා. බාලයෙක් ශ්‍රේවණය කරන්න එපා දවසකටවත් කියලා කියන්නේ. මල ගෙදරකවත් එක රැයකටවත් බාලයෙක් ආශ්‍රය කරන්න එපා කියලා කියන්නේ දූෂ්‍ය වෙනවා. බාල මනුස්සයෙක් ආශ්‍රය කළා ආවහම ඒ බාල මනුස්සයාගේ මානසික රිද්මය ඇඟේ දින අනිත් කෙනාටත් එයාව ප්‍රිය නැහැ. ගෙදර ඉන්න අම්ම තාත්තර දරුවන්ටත් ප්‍රිය නැති වෙන තාත්තා. පණ්ඩිතානන්ද සේවනා පණිවරු ශ්‍රේවණය කරන්න හිත සැනසෙන විදිහේ පරිසරයක ඔබ ජීවත් වෙන පුජ්‍යලයකක කටයුතු කරන්න. වෙනතුනේ ඔබේ හිතේ ඔබේ පෞරුෂය ඔබේ ගුණය ඉතාම ඉහළ මට්ටමට අරයාගේ චිත්ත තරංගات එක්ක ඒ පණිවරයේ තියෙන චිත්ත තරංගات එක්ක වර්ධනය වෙලා ඔබට හොඳ මානසික පෞරුෂයක් හටගන්න. මේ මානසික පෞරුෂය අපිටත් එක වැදගත් සමාජයටත් එක. සියලු ප්‍රශ්නවලට හේතුව මොකද්ද? මමත්වය. පොඩ්ඩක් බලන්න ඔබ දාගත්ත ප්‍රශ්න මොකද්ද හේතුව? ඈ මමත්වයනේ. සියලු ප්‍රශ්නවලට මූල සාධකය මමත්වය. මමත්වය නැති කෙනෙක් මොකද කරන්නේ? සාධාරණව යමක් දිනන්න පුළුවන් නම් දිනනවා, අසාධාරණව දිනන්න හිතන්නේ නෑ. ගහමරාගෙන දිනන්න හිතන්නේ නෑ. ධනයකට වේවා, නිලයකට වේවා, ගෑනු ළමයෙකුට වේවා, කසාදෙට වේවා, ගෙදර බිරිඳට වේවා, ගහමරාගෙන පස්සේ ඉඳන්නේ නෑ. මං කොළඹහත වැඩ ඉන්න කාලේ ඒ පළාතේ එක්තරා පොලිස් නිලධාරී උසස් නිලධාරී ඇස් දෙක රතු කරගෙන මූණ කළු කරගෙන මං ඉස්සරහට ආවා. එළකෝ සායනස මට වචන කිව්වා කතා කරන්න ඕන. මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මං ගිහුවා හරි ඔයගේ ප්‍රශ්නේ මට කියන්න එපා. මට තේරෙනවා ඔබගේ ප්‍රශ්නේ මට තේරෙනවා. ප්‍රශ්නේ බරපතල ගම. මට ඔයගේ ප්‍රශ්නේ කියන්න එපා. මම කියන ඒවා පොඩ්ඩක් අහගෙන ඉන්න. හා කිව්වා. විනාඩි 45ක් මං බණ කිව්වා. විනාඩි 45ක් බණ කියලා මං ඔහුට කිව්වා දැන් ප්‍රශ්නේ කියන්න. ඊට පස්සේ ඔහු ප්‍රශ්නේ නෙමෙයි කිව්වේ බණ. මොකද්ද ඔහු කිව්වේ? ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කියලා જાතියක් ලෝකේ නැහැ. ප්‍රශ්න ඔක්කොම අපි හදාගන්න ඒවා. ප්‍රශ්න තියෙන්නේ බාහිරේ නෙමෙයි. ප්‍රශ්න තියෙන්නේ හිතේ. ඔබ වහන්සේ හම්බ නොවෙන්නට මිනිත්තු 3ක් මේ මහ පොළොව මත නිර්මාණය වෙනවා. එක දරුවෙක් මේ ලෝකේ අසරණ වෙනවා. මොකද හේතුව? තමන්ගේ බිරිඳ තව කෙනෙක් එක්ක සම්බන්ධයක්. මොකද්ද මෙයාගේ තීරණේ? දෙන්නම මරනවා. මරලා මාධ්‍යෙදි දියා ගන්නවා. දරුවා අසරණ වෙනවා. කොහොමද චිත්තාවේගය? පොලිසියෙන් දානියෙ. ආගේ තියෙන රාජකාරි පිස්තෝලෙ වෙන්නේ නැති භාවිතා කරන්නේ. කියන්න බෑ. ආවේගය. අපෙන් වැදගත් කමක් නැහැ. අපි වෛද්‍යවරු. අපි මනෝ වෛද්‍යවරු. මානසික උපදේශකවරු. ඒ රාජකාරී ජොබ් එක කරන්නේ කවුරුත් හිතන්නේ නැව කියන්නේ මේ හාමුදුරුවෝ නම් මොකද නිකන් කන්නේ මිනට කන්නේ කියලා. මේ කියන්නේ කවදාවත් නෑ. පුදුම ඩියුටියක් කරන්නේ හාමුදුරුවෝ. 24 hours පඩි නැහැ. ඒ ජීවිත බේරෙනවා. හැමදුරනේ ප්‍රශ්නයක් නැහැ. මගේ තඩුපාඩු මම එයාගෙන හෙව්වේ නැහැ. එයා එහෙම දෙයක් කරගත්තේ කියලා සාධාරණයි. දැන් කියනවා. එයා තේරුම් ගන්න එයාගේ වරද. මම කියන්නේ මම මාසිකර සැරේ ගියේ මම ගෙදර හරියට බැලුවේ නැහැ. එයා කෑවද බැලුවේ නැහැ. ඇලුවේ නැහැ. දවසකට සැරයක් කතා කරේ නැහැ. ඇත්ත තමයි. එයාට තනියක් ඇති වෙන්නේ. එයා වෙනක සම්බන්ධතාවයක් හද ගන්න නැති. එන්නේ කරන්න දෙයක් නැහැ. එයාගේ සතුටුයි කියලා මම ඊට පස්සෙත් අහමුණා මම මොකද කරේ අනේ මම එහෙම දරුවක් තිල්ලෝ මම දරුවක් දුන්නා අවශ්‍යලා කොන්නම් ඇවිල්ලා බලලා යන්න කියලාත් කිව්වා එයා එයාගේ අලුත් ජීවිතෙත් එක්ක එයා ඉන්න මම සතුටුයි ඉන්න දැන් මම හව මම ආ දැන් මොකද කරන්නේ කියලා මාත් ඔය ඉඳලා මටත් හොඳ කෙනෙක් හම්බුනොත් මාත් හොයා ගන්නවා කිව්වා ඉතින් ලස්සනයි මං කෝ ඒක තමයි වෙන්න ඕනේ දැන් හොඳ නේද හරිම ලස්සනයි දැන් අර දෙන්නගේ ආදරේ තියෙනවා දරුවන තාත්ත කෙනෙක් ඉන්නවා දරුවත් එතන සතුටින් ඉන්නවා මෙයක් සන්තෝෂෙන් ඉන්නවා හරිම ෂෝ දැකනේ ධර්මය අපිට හරියට වැදගත් වෙන තැන මේ මමත්වය දුරු කරන්න පුළුවන් සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන්න පුළුවන් අපිට තියෙනවා දස සංයෝජනයක් ප්‍රහාණය කරන්න මානසික වශයෙන් මොනවද සක්කාය විත්ති විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ප්‍රධාන සංයෝජන තුනයි. ඒකේ පළවෙනි එක තමයි දිෂ්ටියක් තියෙන. මොකද සක්කාය දිෂ්ටිය. ඒක දිෂ්ටියක් වගේ අපි දැකලා තියෙන මහසෝන් දිෂ්ටිය සීලියකාගේ දිෂ්ටිය කළු කුමාර දිෂ්ටිය කියලාත් අපි මේ මාතර පැත්තේ තොල් නටනවා නේද? ගාල්ල පැත්තේ තොල් නටනවා. මේක සක්කාය දිෂ්ටිය. මොකද්ද? මගේ ආත්මයයි කියලා වැළඳගත්ත ආරූඪ වෙච්ච යකෙක් මේක ඇතුළේ ඉන්නවා. එහෙම නැත්නම් මේ ඉන්න සිය ගානටම එක එක වෙන් වෙච්ච යකෝ ඉන්නවා. මම නෙමෙයි කියන්නේ ඔබමයි. ඔබ ජීවිතේ එක දවසක් හරි කියලා නැද්ද කාට හරි මගේ යකා උස්ස ගන්න එපා. මගේ යකා ඉවිස්සෙන්නේ යන්නේ. මට මේ වෙලාවේ මරුව නැග්ගා. යකා ඇවිස්සුණා. කියලා නැද්ද? කියලා දෙනවා නේද? කියලා දෙනවා. ඒ කියන්නේ ඔබම තහවුරු කරනවා, ඔබම ඔප්පු කරලා පෙන්නනවා. මොකද්ද? මගේ අභ්‍යන්තරේ මරුවෙක් ඉන්නවා, යකෙක් ඉන්නවා. එහෙනම් කට්ටිය පච්ච කොටා ගන්න එක සාධාරණයි මරුවා සමග වාසය කියලා. ඈ ඇතුළත ඉන්නෝ යකෙක් ආන්න සක්කාය දිට්ඨි ආත්ම දෘෂ්ටි එලවන්ට උවමනා කරන බලවේගයෙන් මෙතන ඉන්නෝ රහතුන්ට මේ අය නැහැ ආර්ය ශ්‍රාවකයන්ට මේ අය නැහැ මේ යකා පළවා හරිනවා ලොකු තොවිලයක් නටන්න වෙනවා මේ යකා එක්තරා කෑමක් තියෙනවා ඒ කෑම කාලා තමයි ජීවත් වෙන්නේ මොනවද මේ යකා වේදනාව තමයි කන්නේ සුඛ වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා කියන මේ මනෝ සංචේතන ආහාර මේ යක භක්ෂණය කරන ඒකෙන් තමයි ජීවත් වෙන්නේ නොබඩවා පවතින චිත්ත පරම්පරාවක් හදාගෙන සක්කාය දිට්ඨිය කියන බලවේගයක් හැමතිස්සෙම වැඩ කරනවා මේ මගේ ඇහැ මේ මගේ කන මේ මගේ නාසය මේ මගේ දිව මේ මගේ ශරීරය මේ මගේ හිත මේ මගේ හිතට හිතන සිතුවිලි අරමුණු කියලා එයා ගන්නවා බුදුහාමුදුරු කියනවා ඒ ටික පොඩ්ඩක් බෙදලා බලන්න. දැන් හුස්ම ගන්න කොහෙන්ද? වාතලෙන්. නමුත් අපේ මනස වැඩ කළාද අපේ නුවණ තේරුම් ගත්තද අපි වාතයට අයිති කියලා? නෑ, එයා මහා කැත විදියට නරක විදියට හිතන්නේ. මේ මම 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 කියලා වේගෙන් ගැහෙනවා. ඒ හිතට කියන්නේ එහෙම හිතන්න එපා. ඒක වැරදි. හිතන්න එපා. අපි වාතලෙට අයිති. දවසට ජල ලීටර් 5ක් 6ක් බොනවා. හිතුවද අපි ජලයටයි කියලා. හිත තනියෙන් ඉලිප්පෙනවා මේ මම මේ මම මේ ඉන්නේ මම. නෑ මේක මම එක් නෑ මම ජලයටයි මහ සාගරේ මහ පොළොවටයි. හිරුගේ ආලෝකය ලැබෙනවා අපි ලයිට් බිල් ගෙවුවද? නෑ අපි හිරුට අයිති. හිරුගේ ආකර්ෂණය ඇති වුණොත් මේ ලෝක බෝල කොහේ යයිද දන්නේ නැහැ මේ විශ්වයේ. හිරුට අයිති අපි තනියෙන් හිතන්න එපා ඔබ මම කියලා හිරුට අයිති. මහ පොළොවේ සාරය මුං ඇට කඩල හාල් පරිප්පු වල බතල බවට පත් වෙලා අපේ ශරීරයට ඔබව ගත්තා රාත්තල් දෙකේ තුනේ ළමයා දැන් කිලෝ 55 60 80ක් 90ක් 100ක් වෙලා මහා පොළොවට ඇහිති. කො මම ඔබ මම 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 යයි උදාහරණය කරන මම ඔබ තුලින් පෙන්වන්න. කිස් ගහ ලොම් ගහ හම නහරවල ඇට කට්ට හොයාගන්න බෑ. දැන් අපි ගන්න ඕන මමත්වය නෙමේ සාධාරණත්වය සහ සාධාරණත්වය පමණයි. යුක්තිය හා යුක්තිය පමණයි. බොහෝම සංසුන්ව හැම දෙයක් වෙනම මදහත් සිතේ කල්පනා කරන්න ඕන. ඉස්සරහින්ම දෙන්නේ නීතිය නෙමේ මනුෂ්‍යත්වය. ඉස්සරහින්ම දියා ගන්න ඕන සාධාරණත්වය මනුෂ්‍යත්වය හෘද සාක්ෂිය. ඒක දියුණු රටවල් වල පොලිස් නිලධාරීන්ගේ හමුදා නිලධාරීන්ගේ ඒගොල්ලන්ට ලොකු පුහුණුවක් දීලා දක්වනවා. නීතිය පස්සේ අසාධාරණයක් ඉදිරියේ විතර නීතිය. අයුක්තියක් ඉදිරියේ විතර නීතිය. ඒ නැතුව නීතිය හැමදෙස්සම අරගෙන යන්නේ නැහැ. නීතිය වුණා කරන්නේ හරියට ඒක දුවක්කුවක් වගේ. ඒක පැත්තකට දාලා හොකාපාත් කරලා ඔය දින ඒක පිටින් පස්සේ හංගන් දිහාගෙන ඉන්නවා. ඒක වුණා කරන්නේ යුද්ධයක් හටගත්තොත් විතරයි. අනිත් වෙලාවට අපි මේ නීතිය කියන අවිය ඇඟේ දාගෙන ඉන්න ඕනේ නැහැ. මනුෂ්‍යත්වයේ ඉස්සරහින් තියාගෙන ඉන්නවා. ඒ පිළිවෙත් ආදී රකින්නවා. ඒවට කියන්නේ විනය කියලා. නමුත් අපි වේගයක් ඇති කරගෙන ඉන්න ඕනේ නැහැ. සිනහව තමයි ලෝකේ තියෙන බරපතලම හොඳම අවිය. ඒ කියන්නේ මිනිස්සේ දමනය කරන්නයි අපිට අවශ්‍ය කරන්නේ. ආවේශ කරන්නේ නෙමෙයි. ප්‍රශ්න විසඳන්නයි අපි මේ සියලු දෙනාම ඉන්නේ. පොලිසිය ඉන්නේ, හමුදුරුවෝ ඉන්නේ, ත්‍රිවිධ හමුදාව ඉන්නේ. මොකටද මේ සාමගාමි කරන්න ලෝකේ? වගකීම්තු සියලු දෙනාම ඉන්නේ සාමගාමි කරන්න ලෝකේ. ඔබට මේ සාමගාමි කරන ලොකුම අවිය තමයි අපේ සුහද කම් සුහද හිත සිනහව. මේක ලොකුම අවිය. මේක හොඳට භාවිතා කරන්න, ගෙදර භාවිතා කරන්න, පාරේ භාවිතා කරන්න, හැමතැනම භාවිතා කරන්න. ඒ භාවිතාවේ අවසාන ප්‍රතිඵලය හැටියට ඔබ හැමෝගෙම ප්‍රසසුම් ලබන, කීර්තිය ලබන, සතුට ලබන, ගෞරවය ලබන කෙනෙක් බවට පත් වෙනකොට ජීවිතේ හැම මොහොතකම සතුට ඔබේ වටා සැරසෙන්න පටන් ගන්නවා. එතකොට මේ ලෝකේ ඔබ සන්තෝෂෙන් ජීවත් වෙනවා. මේ ලෝකේ සන්තෝෂෙන් ජීවත් වෙන කෙනාට සන්තෝෂයක් ඇති වෙනවා. ඊට පස්සේ ඔබට බුදුහාමුදුරු ළඟට ගිහින් කියන්න පුළුවන් බුදුහාමුදුරනේ මම ඔබ වහන්සේ නිසා සාර්ථකව ජීවත් වෙන කෙනෙක්. Thank you. බොහොම ස්තුතියි. බොහොම පිං බුදුහාමුදුරනේ මම ඔබ වහන්සේ නිසා සාර්ථක වුණ කෙනෙක් ජීවිතේ. ඔබ ඇත්තටම කියන්නේ බුදුහාමුදුරුවෝ ඉස්සරහා ගිහිල්ලා දුක් හඳුනනද ඇත්තෙම ඔබේ සාර්ථකත්වය ගැනද කියන්න පුරුදු වෙන්න ඔබේ සාර්ථකත්වය ගැන බුදු මියාණන්ගේ මම ඔබ නිසා සාර්ථකයි මට තව සාර්ථක වෙන්න උදව් කරන්න ඉදම් මේ පුණ්‍ය කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා නිරුද්ධතු මේ පින සියලුම ආශ්‍රවයෝ තවත් අකුසල ධර්ම දුර්වෙලා ආසවක්ඛය වෙලා සබ්බ දුක්ඛා සියලු දුක් ලෞකික ලෝකෝත්තර සියලු දුක් නැති වෙලා මට සැනසීම ලැබේවා නිවන ගැන තියෙන සංකල්ප ගොඩාක් පටවි බොරු මීට වඩා ලොකු ගැඹුරක ආර්ථයක් ජීවමාන කළ හැකි නිවන වර්තමානයේ පිබිදෙමින් තියෙනවා පිබිදිලා තියෙනවා ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් තත්ත්වයේ තියෙනවා අප්‍රමාදීව කල්යාණ මිත්‍රත්වයේ සොයා ගන්න තෝරගන්න අප්‍රමාදීව සද්ධර්මයේ ශ්‍රවණය කරන්න යොමු කරගන්න පණිවිඩය ඔන්න දුන්නා මට දෙන්න පුළුවන් ලොකුම දයාවය ටැග් අප්‍රමාදීව ධර්මය ගැන නුවණ වඩා ගන්න යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න අප්‍රමාදීව තමන්ගේ හිත සුබදායී විදියට වෙනස් කරගන්න ඔබ හැම වෙලාවට සම්මා සම්බුදු සරණයි අද දායකත්වහිලා ඒ කටයුතු කරපු සියලු දෙනාටම පින් දෙනවා දකුණු ප්‍රදේශ භාර ආඥා පතිතුමන් තැම්පත් රියල් අඩ්මිරාල් BMDK සමරවීර නිලධාරි මැතිතුමන් ඒ වගේම අනුශාසකත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයේ අනුදෙන නිලධාරි කපිතාන් ජේ.බී. ප්‍රේමරත්න සහ විධායක නිලධාරි කමාන්ඩෝ KRT මුදලිගම නිලධාරි තුමන්ලාගේ මග පෙන්වීම සහ ප්‍රධාන දායකත්වයේ කපිතාන් විදුලි හා විදුලි දෙපාර්තමේන්තුවේ තැන්පත් කපිතාන් TDS සිල්වා නිලධාරි මැතිතුමන් සිළු නිලධාරි තුමන්ලාත් ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයාගේ මෙහෙවීමෙන් මැදින් මස පුර පසළොස්වක බොහෝ දවසේ මේ උතුම් ධර්ම දේශනාව පැවැත්වුවේ මේ වවේදී මුතුම වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ අවබෝධ කරගන්න තියෙන දෙයක් නෙමෙයි අවබෝධ කර ගැනීමට සඳහා පාවිච්චි කරන්නට උවමනා ක්‍රම හතරක් ඒකත් ඔන්න ඉගෙන ගන්න චතුරාර්ය සත්‍ය ඇතුළේ මුකුත් දකින්න දෙයක් නැහැ ඒක ක්‍රම හතරක් ඒක අඬු හතරක් මේ ලෝකේ තේරුම් ගන්න બ્લોක් හතරක් ඒ બ્લોක් එකෙන් තමයි ඒ ක්‍රමය තමයි ඒ අඬුව පාවිච්චි කරලා තමයි ප්‍රශ්න විසඳ ගන්න තියෙන්නේ ඒ කියන්නේ දුක අඳුන ගන්නවා ප්‍රශ්න හැදිච්ච විදිය අඳුන ගන්නවා ඒකේ නිරෝධය අඳුන ගන්නවා ඒකේ මාර්ගය අඳුන ගන්නවා ඒ නිසා චතුරාර්ය සත්‍ය ඇතුළේ මුකුත් දකින්නේ නැහැ චතුරාර්ය සත්‍ය තුලින් නිවන අවබෝධ කරගනිත්වා කියලා ලෝකෙටම හඩගාලා කියන්න ඕනේ නැත්නම් හැමදාම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා කවුරුත් හිතන ඕනේ ඒකේ තර්ථය කියලා දුන්නා හොඳයි නේද ඒක බොහොම හොඳයි ඒ කියන්නේ ඕනම ප්‍රශ්නයක් විසඳන හොඳ બ્લોක් එකක් තමයි ක්‍රමවේදයක් තමයි සිස්ටම් එකක් තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය තුලින් උතුම් වූ නිර්වාණ සත්‍ය අවබෝධ කර ගැනීම උදෙසා මේ ධර්ම දේශනා පින්කම සිදු කරන විශේෂයෙන් ලේය දහඩිය කඳුළු හෙළලා මේ රටේ සාමය වෙනුවෙන් මියදිච්ච සහෝදර ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සියලුම නිලධාරීන්ට සියලුම ඒ සෙබළුන්ට මේ පින් අයිති වෙත්වා ඔබ දුකදියක සිටිනන් වහාම මෞබිම බේරගෙන මේ දහසකට අබේදානය දුන්නු කෝටි ගානකට අබේදානය දුන්නු ඒ පිනින් ඔබ වහා සුගතිගාමී වේවා සැපයට පත් වේවා ඔබ නැවතත් මේ ලක්මාතාවේ පුතුණුවන් කෙනෙක් හැටියට ඉපදිලා මේ ලක්මාතාවගේ තියෙන සැපය සුවය සිරිය විඳින්නට ඔබනු වරම් ලැබේවා නිවන් සුව ලැබේවා කියලා සාදුනාම ඔබ හැදු වැඩු මව්පියන්ට සුජීවත්ව වාසය කරනවා නම් නිදුක් නිරෝගී භාවය ලැබේවා සසරට එකතු වුණා නම් අම්මේ තාත්තේ සසරෙන් ඔබ සැනසේවා යහපත් උත්පත්ති භාවයන් කල්යාණ මිත්‍රත්වයන් ලැබේවා අපි හැම දිනාටම ජාති ජරා මරණ විරහිත වූ ඒ අමා මහා නිවීම මේ භවයේදීම සාක්ෂාත් කර ගන්නට මේ සීල පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා අපි ආරක්ෂා කරන මේ ආයතන ආරක්ෂා කරන රට ආරක්ෂා කරන ඉෂ්ඨභාමි දෙවිවරු මේ පින් ලැබගනිත්වා දෙවියෝ සතුටු සිත් ඇති වේත්වා දෙවියෝගේ ප්‍රාර්ථනීය බෝධිය මුදුන්පත් වේවා. අපිත් ඉහෙන් මනාකොට ආරක්ෂා කරගත්වා. ආකාසත්තා ච බුම්මත්තා දේවානාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් හැම දිනාටම උතුම් වූ නිවන් සම්පත්ම සැලසේ.